ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද මම ඔයගොල්ලන් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර විද්‍යාව පෙළ පොතේ ජීවේ අඛණ්ඩතාව, ඒ කියන්නේ 14 වෙනි ඒකකය වන ජීවේ අඛණ්ඩතාවය කියන පාඩම ගැන. අපි බලමු මොකද්ද මේ අඛණ්ඩතාව කියන්නේ කියලා. ජීවයේ අඛණ්ඩතාව කියලා අපි හඳුන්වන්නේ ඒකසෛලික ජීවීන්ගෙන් ආරම්භ වුණු මේ ජීවය මිට වසර බිලියන 3.6කට පමණ පෙර ආරම්භ වෙච්චි මේ ජීවය අද දක්වාම නොනවති අඛණ්ඩව පවත්වාගෙන. මෙන්න මේක අපි හඳුන්වනවා ජීවේ අඛණ්ඩතාවය කිය. මේ සඳහා වැදගත් වෙන ජීව ක්‍රියාවලියක් තියෙනවා. ඒ තමයි පුත්තේ ප්‍රජනනය කියන ක්‍රියාවලිය. එක් ජීවී පරම්පරාවක් මිය යෑමට පෙර නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය තමයි අපි මේ ප්‍රජනනය කියලා හඳුන්වන්නේ. මේ ප්‍රජනනය කියන ජීව ක්‍රියාවලිය ජීවීන්ට ආවේනික පොදු වූ ලක්ෂණයක්. ප්‍රජනනය මගින් පුළුවන්කම තියෙනවා ජීවීන්ට පමණක් උරුම වෙච්චි ජීව ලාක්ෂණික ගතිගුණ ඉදිරියට පවත්වාගෙන යන්න. මේ ප්‍රජනනය කියන ක්‍රියාවලිය ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ඒ තමයි ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියන ක්‍රම දෙක ඔස්සේ ප්‍රජනන ක්‍රියාවලිය කතා කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු මොකක්ද මේ අලිංගික ප්‍රජනනය කියන්නේ කියලා. පරිණත ජීවියෙකුගේ බීජාණු හෝ වර්ධක කොටස් මගින් අලුත් ජීවියෙක් ඇති කරනවා නම් අපි ඒක හඳුන්වනවා අලිංගික ප්‍රජනනය කියලා. අපි ගත්තොත් උදාහරණ විදිහට මෙහෙම කඩකඩවීම. දැන් සමහර බැක්ටීරියා ඉන්නවා කඩකඩ වෙනවා. කෑලි කෑලිවට කැඩි 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 තමන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. අලිංගික ප්‍රජනන ක්‍රමයක්. එහෙම නැත්නම් ද්විඛණ්ඩනීය කෑලි දෙකකට කැඩෙනවා. බැක්ටීරියා වගේ අපි දකිනවා ද්විඛණ්ඩනියක් තියෙනවා. දැන් ඔය ප්ලනාරියා වගේ සතෙක් ගත්තොත් ප්ලනාරියා දෙකට කැඩුනම පුතේ ඉස්සරහ කෑල්ලට පිටුපසු කෑල්ලත් පිටුපසු කෑල්ලට හිස කොටසත් වර්ධනය වීම සිද්ධ. අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ඒ වගේම අංකුර මගින් තමන්ගේ වර්ගය ආභෝ කරගන්නවා. දැන් හයිඩ්‍රා ගත්තම හයිඩ්‍රට පුළුවන්කම තියෙනවා අංකුර ඇති කරගනිමින් ඒ අංකුර වලින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කර. ඒ වගේම අපුෂ්ප සාක පුතේ බීජාණු හදමින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්න. අන්න අලිංගික ප්‍රජනන ක්‍රම. මෙන්න මේ අලිංගික ප්‍රජනන ක්‍රම වලදී දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි පුතේ අලිංගික ප්‍රජනනය වෙනකොට මාතෘ හා පීතෘ කියලා ජීවීන් දෙදෙනෙක් ඕනි වෙන්නේ නැහැ. දායක වෙන්නේ එක ජීවියයි. එතන ලෝකේ මුලින්ම ඇති වෙච්ච ජීවීන් අපි කතා කරොත් ඒගොල්ලොන්ට දැන් ඉස්සෙල්ලම ඇති වෙච්ච ඒකසෛලික ජීවියා ඒකසෛලික ජීවියෙක් නම් ඇති උනේ ඒ ජීවියාව වර්ධනය ප්‍රජනනය කරන්න ඇත්තේ කොහොමද? අලිංගිකව. අලිංගික ප්‍රජනනය. ඒ වගේම ජම්මානු කියලා විශේෂිත වෙච්ච දෙයක් නිපද වෙන්නේ නැහැ අලිංගික ප්‍රජනනයේදී. ඒ නව විශේෂ ඇතිවීමක් දකින්නත් නැහැ අලිංගික ප්‍රජනනයේදී. ඇති වෙන ජීවීන් මව් ජීවියාට සර්ව සම ජීවීන් තමයි පුතේ ඇතිවින්. පරිණාමිකව නොදියුණු සාකහා සත්වයන් තුල මේ අලිංගික ප්‍රජනන ක්‍රම අපිට දකින්න හම්බ වෙනවා. අපි දැන් බලමු ලිංගික ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා. ලිංගික ප්‍රජනනය දකින්න හම්බ වෙන පුතේ උසස් ජීවීන්ගේ. එතකොට ලිංගික ප්‍රජනක ව්‍යුහ මගින් නිපදවන ජන්මානු සංයෝජනීය වීමෙන් සිදුවෙනවා ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය. ලිංගික ප්‍රජනන ක්‍රියාවලියේදී සාකවරණම් පුතේ විශේෂිත වෙච්ච ව්‍යුහයක් පවතිනවා. ඒ තමයි පුෂ්පය. සාකවල පවතින ලිංගික ප්‍රජනක ව්‍යුහය වෙන්නේ පුෂ්පය. සතුන්ගේ ලිංගික ප්‍රජනක ව්‍යුහ වෙන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් ප්‍රජනක පද දෙකක් අඩංගු වෙනවා. පවතිනවා. ස්ත්‍රීන් තුළ ඩිම්බ සෛලත් පුරුෂයා තුළ සුක්‍රාණු සෛලත් නිපදවීම සිද්ධ වෙනවා. එමගින් ලිංගික ප්‍රජනනය කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනයේ අතර දකින්න තියෙන වෙනස්කම් කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද මේ වෙනස්කම් කියලා. අලිංගික ප්‍රජනනයකදී නම් පුතේ ඉන්නේ තනි මාතෘ ජීවියෙක් විතරයි. හැබැයි ලිංගික ප්‍රජනනයේදී මාතෘ සහ පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු සඳහා දායක වෙනවා. ඒ වගේම අලිංගික ප්‍රජනනයේදී මව් ජීවියාට බොහෝ දුරට සර්ව සම වෙච්චි දුහිතෘන් දරුවෝ තමයි ඇති වෙන්නේ. හැබැයි ලිංගික ප්‍රජනනයේදී මාතෘ සහ පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වෙනවා. අලිංගික ප්‍රජනනයේදී විශේෂයෙන්ම ජන්මානු නිපදවීමක් සිදු වෙන්නේ නැහැ. කියන්නේ විශේෂිත ව්‍යුහයක් නැහැ. ලිංගික ප්‍රජනනයේදී ජම්මානු නිපදවීමක් සිද්ධ වෙනවා. පුෂ්පවල නම් පරාග කණිකා තියෙනව, ඩිම්බ සෛල තියෙනවා. සතුන්ගේ නම් ස්ත්‍රීන් තුල ඩිම්බ සෛලත්, පුරුෂයින් තුල සුක්‍රාණු සෛලත් දකින්න හම්බ වෙනවා. ජම්මානු නිපදවීමක් සිද්ධ වෙනවා එහෙනම් ලිංගික ප්‍රජනනයේදී. අලිංගික ප්‍රජනනයේදී ඌනන විභාජනයක් සිදු වෙන්නේ නැහැ. ඔගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තියෙන ඌනනය කියන්නේ මොකක්ද කියලා. ඌනන විභාජනයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ලිංගික ප්‍රජනනයේදී ඌනන විභාජනයක් සිදු වෙනවා. ඒ නිසා ලිංගික ප්‍රජනනයේදී මොකක් වෙනවද පුතේ? පරිසරයට උචිත ලක්ෂණ සහිත ජීවීන් ඇති වෙන්න පුළුවන්. ඇයි ඒ? ඌනන විභාජනයක් සිද්ධ වෙද්දී පවතින වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් වෙනවා. ඒ පත් වෙනකොට පරිසරයට ගැළපෙන ජීවීන් තමයි පරිණාමය වීම සිද්ධ වෙන්නේ. තවත් එක ලක්ෂණයක් තමයි අලිංගික ප්‍රජනනයේදී විශාල ජනිතයින් ප්‍රමාණයක් කෙටි කාලකින් බිහි වෙන්න පුළුවන්. දැන් අපි ගත්ත කඩකඩ වීම, දැන් බැක්ටීරියා සෛල දෙකට කැඩි කැඩි කඩකඩවීම තුලින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්න. එහෙම නැත්නම් බීජාණු මගින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්න. සාලව සංඛ්‍යාවක් එකවර වැඩි කරන්න පුළුවන්. ලිංගික ප්‍රජනනයේදී එහෙම බෑ. ජනිතයන් සංඛ්‍යාව වැඩි වන්නේ ඊටාම සෙමින් තමයි ජනිතයන් සංඛ්‍යාව වැඩි වෙන්නේ. ඒ වගේම තමයි පුතේ අලිංගික ප්‍රජනනය අපි දකින්න හම්බ වෙන්නේ සාකවල සහ පරිණාමිකව නොදියුණු සතුන් තුර දකින්න හම්බ වෙනවා. ලිංගික ප්‍රජනනය සාකවලත් දකින්න හම්බ වෙනවා, පරිණාමිකව දියුණු සත්වයින් තුරත් මේ ලිංගික ප්‍රජනනය ක්‍රමය දකින්න පුළුවන්. දැන් මේ දැන් අපි ගත්තම ජීවීන්ගේ ප්‍රජනනය ගත්තම පුතේ ඔක්කොම කතා කරන්න ගියොත් ගොඩ ප්‍රමාණයක් අපිට තියෙනවා කතා කරන්න. අපි ඒ නිසා මේක ඉගෙන ගන්න පහසු වෙන්න සාකවල ප්‍රජනනය වෙනමත්, සතුන්ගේ ප්‍රජනනය යටතේ මානව ප්‍රජනනය කියන කොටස වෙනමත් අධ්‍යයනය කරන්න. අපි ඉස්සෙල්ල බලමු එහෙනම් මේ සාකවල ප්‍රජනනය කොහොමද සිද්ධ වෙන්නේ. සාක කියන්නේ ජීවී කාණ්ඩයක්. ජීවී කාණ්ඩයක් නම් පුතේ ජීවී භවයේ එක ලක්ෂණයක් තමයි ප්‍රජනනය, තමන්ගේ වර්ගය අවබෝධ කිරීම. සාකවල ප්‍රජනනය වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අලිංගිකව ප්‍රජනනය වෙන්න පුළුවන්. දෙවෙනි එක ලිංගිකව ප්‍රජනනය වෙන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලම සාකවල අලිංගික ප්‍රජනනය වෙන්නේ කොහොමද කියලා. අපි මේකට තව නමක් කියන පුතේ සාකවල වර්ධක ප්‍රජනනය කියලාත්. සාකවල වර්ධක ප්‍රජනනය. සාකයක තියෙන භූගත හෝ වායව කොටස් මගින් නවසාක බිහි කිරීමේ ක්‍රියාවලිය වර්ධක ප්‍රජනනය ලෙස අපි හඳුන්වනවා. සාකයක භූගත හෝ වායව කොටස් මගින් නවසාක බිහි කර ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි මේ වර්ධක ප්‍රජනනය කියලා හඳුන්වන්නේ. මේ වර්ධක ප්‍රජනනයේදී ඇතිවන ජීවීන් නව ජීවීන් මව් සාකයට සමාන ලක්ෂණ තමයි දකින්න හම්බවෙන්නේ. මේ වර්ධක ප්‍රචාරණයත් අපි කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරනවා. ස්වභාවික වර්ධක ප්‍රචාරණය සහ කෘතිම වර්ධක ප්‍රචාරණය කිය. ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියන්නේ පුතේ මිනිසාගේ මැදිහත්වීමකින් තොරව. මිනිසාගේ මැදිහත්වීමකින් තොරව භූගත හෝ වායව කොටස් මගින් නවසාක බිහි කරන්න පුළුවන් නම්. ඒක තමයි සාකවල ස්වභාවික වර්ධක ප්‍රචාරණයේ විදිහට අපි සලකන්නේ. සාකයක ස්වභාවික වර්ධක ප්‍රචාරණය වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අපි මේ එක එක ක්‍රමයක් වෙන වෙනම සාකච්ඡා කරලා බලමු. අනපුතේ එකක් තමයි මුල් මගින් සාකවලට තමන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. මුල් මගින් ඔකල දැකලා තියෙන දැන් කරපිංච ගහක් එහෙම ගත්තම කරපිංච ගහ වටේට පැල තියෙනවා පුතේ. නේ රට දෙල් දෙල් ගස් යට ඊළඟට කරපිංච රට දෙල් බෙලි නිල් මානෙල් මෙන්න මේ වගේ මුල් මගින් තමයි තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්නේ. ඊළඟ පත්‍ර ඒක නම ඔයගොල්ලෝ හොඳට දන්නවා. අර පුංචි කාලේ අක්කපාන කොළෙහිම පොතාසේ දාගෙන ඉන්නේ මුල් ඇදුනට පස්සේ හිතවන්න ගන්නෙ. අනේ නම් පත්‍ර මගින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. අක්කපාන, බිගෝනියා, කඩුපුල් වගේ සාක ගත්තම ඒවා තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්නේ පත්‍ර මගින්. ඊළඟ මොටියන් මගින්. මොටියන් කියන්නේත් වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්මයි. පස තුල තියෙන කඳාපිකේ හඳුන භූගත කියලා කඳ කියලා මෙන්න මේ භූගත කඳේ පාදයෙන් පාදීය කොටසෙන් පස තුල ගිලුණු කඳේ පාදීය කොටසෙන් හට ගන්නවා චූටි චූටි පැල කුඩා පැල. අපි ඒව තමයි හුතේ මේ මොටියෝ කියලා හඳුන්වන්නේ. ඒ කෙසෙල් වල එහෙම මේක ගොඩක් දකින්න තියෙනවා. කෙසෙල්, ගොයම්, අන්නාසි, කපුරු මෙන්න මේ වගේ සාකවල කඳේ පාදයේ තියෙන කොටසින් හට ගන්නවා අලුත් පැල. ඒව තමයි මොටියන් කියලා හඳුන්වන්නේ. ඊළඟ පුතේ තවත් එක වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් තමයි දාවක. දාවක පොළවට සමාන්තරව පොළවට සම්බන්ධව පස මතු පිටින් ගමන් කරන කඳ අපි හඳුන්වනවා දාවකය කිය. පොළවේ දිගේ ගමන් කරන වැල් වර්ග තියෙන පුතේ දාවක. පොළවට සමාන්තරව පොළව හා සම්බන්ධව පස මතු පිටින් ගමන් කරන කඳ දාවකයයි. මෙන්න මේ දාවක මගින් වර්ගය ආභෝ කරන්න පුළුවන් ගොටුකල, බතල, මහා රාවණා රැවුල ඒ වගේ සාක ගත්තම ඒව වර්ධනය වෙන්නේ තමන්ගේ සංඛ්‍යාව වැඩි කරන්නේ මොනව මගින්ද? දාවක මගින්. තවත් එක ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් තමයි බල්බිල. බල්බිල ඔය අන්නාසි වල එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙනනේ. අර අන්නාසි ගෙඩිය උඩින් හටගන්නේ පුත්තේ තව කොළපාට කොළ ටිකක්. අපි අන්නේ ඒක හඳුන්වන බල්බිලයක්. අන්නාසි වල හනවල වර්ධක අංකුරයක් හෝ පුෂ්ප අංකුරයක් විකිරණය වීමෙන් තමයි මෙන්න මේ විශේෂිත වෙච්ච ප්‍රජනක ව්‍යුහය හැදෙන්නේ. වර්ධක අංකුරයක් හෝ පුෂ්ප අංකුරයක් විකිරණය වීමෙන් විශේෂ ප්‍රජනක ව්‍යුහයක් විදිහට බල්බිල ඇති වෙනවා. මෙන්න බල්බිල වෙන්කරීම තුලින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ස්වභාවික වර්ධක ප්‍රජනනක ඒකක. තව ස්වභාවික වර්ධක ප්‍රජනනකයක් තමයි භූගත කඳන්. සාකවල පස් මතු පිටින් මතු පිටට වැඩෙන කඳ අපි කියන වායව කඳ. පස තුල වැඩෙන කඳ අපි හඳුන්වනවා භූගත කඳ. මෙනි භූගත කඳේ බොහෝ වෙලාවට ආහාර සංචිත කිරීම සිද්ධ කරන. ඒක වැදගත් වෙනවා අහිතකර කාලයක් ආවොත්. ඒ අහිතකර කාලයේදී තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එමගින් මේ භූගත කඳන් වලට පුළුවන්කම තියෙන. කාලතරණ ඒකකයක් විදිහට අපි භූගත කඳ හඳුන්වන්නේ. ඇයි අහිතකර කාලයේ ගෙවා දමන්න මේ භූගත කඳ වැදගත් වෙනවා. පොළව තුල වැඩෙන කඳ භූගත කඳයි, මෙන්වේ භූගත කඳේ ආහාර සංචිත කරනවා. ඒ ආහාර සංචිත කිරීම තුලින් අහිතකර කාලයන් ගෙවා දමන්න පුළුවන්කම තියෙනවා. භූගත කඳන් වර්ග කිහිපයක් අපි හඳුනගන්න. එකක් තමයි පුතේ රයිසෝම. පොළවට සමාන්තරව තියෙන භූගත කඳ. පොළවට සමාන්තරව තියෙන භූගත කඳ රයිසෝමයයි. උදාහරණ තමයි පුතේ කහ, ඉඟුරු, අරත්ත, බුත්සරණ ඒ වගේ කඳ පොළවට සමාන්තරවයි. සමහර භූගත කඳන් තියෙනවා පොළවට ලම්බකව හටගන්න. අපි ඒව හඳුන්වනවා කෝමය කියලා. හබරල, ගහල, කිරියල, කිඩාරන් අන්න කෝමය සහිත භූගත කඳ. ඊළඟට බල්බ කියලා જાතියක් අපි හඳුනගන්න. බල්බ. ඔය ලූණු, ලීක්ස් ඊළඟට රතු ලූණු, බී ලූණු නේද? කඳේ පත්‍ර පාදයේ ආහාර සංචිත කරපු අවස්ථා තියෙන. අන්න ඒ වගේ බල්බයක් නිර්මාණය කරලා තියෙන භූගත කඳ. ඊළඟට තව වර්ගයක් තියෙන පුතේ ස්කන්ධ ආකන්ද. මේ ඔක්කොම භූගත කඳන්. අර්ථාපල් ඉන්නල කියලා කියන්නේ මේ ස්කන්ධ ආකන්ද වලට භූගත කඳන්. මෙන්න භූගත කඳන් වල ආහාර සංචිත කරලා තියෙනවා. ඒ මගින් පුළුවන්කම තියෙනවා අහිතකර කාලයන් ගෙවා දමන්න, කාල තරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමන්ගේ වර්ගයව බෝ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට සාකවලට පුළුවන් ස්වභාවිකවම තමන්ගේ වර්ගයව බෝ කරන්න. අපි ඒක හඳුන්වනවා ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියලා. එහෙම නැත්නම් මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු කර ගන්නා වූ වර්ධක ප්‍රචාරණ ක්‍රම කිහිපයක් තියෙනවා. මිනිසාගේ මැදිහත් වීමෙන් සාක බෝ කර ගැනීම අපි හඳුන්වනවා කෘතිම වර්ධක ප්‍රචාරණයේ විදිහට. කෘතිම වර්ධක ප්‍රචාරණය. මෙන්න මේ කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රම හතරක් අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අතු කැබලි මුල්ඇද්ද වීම. ඊළඟට අතු බැඳීම, ලේයර් කිරීම කියලත් මේක හඳුන්වනවා. ඊළඟට බද්ධ කිරීම සහ පටක රෝපණය. අපි මේ එක එක ක්‍රමයක් ගැන වෙන වෙනම සාකච්ඡා කරලා බලමු. අතු කැබලි මුල් ඇද්දවීම. මවුසාකයෙන් කපාගත්තු අතු කැබැල්ලක් සිටුවීමෙන් නවසාක බෝ කරගන්න පුළුවන්. අපි දන්නවනේ ගොඩක් අර බීජ හට නොගන්නා සාක අපි වගා කරගන්න, නැත්නම් අපි බෝ කරගන්න භාවිත කරන ක්‍රමය තමයි පුතේ අතු කැබලි මුල් ඇද්දවීම. රෝස, වද, අරලිය, ඊළඟට රත්මල්, බෝගන්විලා, ක්‍රෝටන්, මඤ්ඤොක්ක අතු කැබලි මුල්ලද්දව ගන්න. මෙන්න මෙහෙම අතු කැබලි මුල්ලද්දව ගන්නකොට අපි අතු කැබැල්ලක් තෝරා ගන්නකොට ඒකෙදි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කිහිපයක් තියෙන. එකක් තමයි පුතේ ඵල දැරූ සාකයකින් නිරෝගී අතු කැබැල්ලක් අපි තෝරා ගන්න ඕනි. ඒ අතු කැබැල්ලේ දලු, පුෂ්ප හෝ ඵල මේ වෙනකොට නොමැතිනම් වඩාත් යෝග්‍ය වෙනවා. එහෙම සාකයක් අතු කැබැල්ලක් තෝරාගෙන ඇවිල්ලා මෙන්න මේ අතු කැබැල්ල සුදුසු පරිදි සිටුවීම තුලින් මුල්ලද්දවා ගන්න පුළුවන්. ඒක තමයි අපි හඳුන්වන්නේ අතු කැබලි මුල්ලද්දවීම විදිය. දෙවෙනි ක්‍රමය අතු බැඳීම, නැත්නම් ලේයර් කිරීම කියලත් මේක හඳුන්වනවා. අතු බැඳීමේ වාසියක් තියෙනවා. දැන් අතු කැබලි මුල් අද්දවනකොට අතු කැබැල්ල මවුසාකෙන් වෙන් කරලා ගෙනහල්ලා අපි හිටෙව්වි. එතට පැලවුනොත් නවසාකයක් ඇති වෙනවා, නැති වුනොත් එහෙම අතු කැබැල්ල මැරිලා යනවා. අතු බැඳීමේදී ඊට වඩා වෙනස්. මවුසාකයට සම්බන්ධව තිබියදීම තමයි අතු කැබැල්ලේ මුල් ඇද්දවීම සිදු කරන්නේ. මෞසාකයට සම්බන්ධව තිබියදීම අතු කැබැල්ලේ මුල් ඇද්දවන්න සලස්සලා පසුව මෞසාකයෙන් අතු කැබැල්ල වෙන් කරලා ගිනිහිල්ලා සිටුවීමෙන් නැවත සාකයක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ අතු බැඳීම කිය. අතු බැඳීම සිදු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි භූමී අතු බැඳීම, අනිත් එක තමයි වායව අතු බැඳීම. අපි බලමු මොකද්ද මේ භූමී අතු බැඳීම කියලා කියන්නේ කිය. භූමී අතු බැඳීම පොළවට ආසන්නයේ තියෙන අතු කැබැල්ලක් අපි තෝරගන්න ඕනේ. සාකයේ පොළවට ආසන්නයේ තියෙන අතු කැබැල්ලක් තෝරාගෙන අපි කරන්නේ ඉස්සෙල්ලා තෝරාගත්තේ අතු කැබැල්ලේ වටා සුළු කැපුමක් යොදන පුංචි පැල්මක් අපි යොදන යොදලා එම ස්ථානයේ පසට යට කරලා තවදුරටත් මේ අත්ත උඩට එසවෙයි කියලා අපිට හිතුනොත් අන්න ඒ අපි අතු කැබැල්ල පසට යට කරපු තැනින් කූඤ්ඤ කෑල්ලක් ගහන්න ඕනේ අතු කැබැල්ල උඩට එම වළක්වලා. එහෙම කළා අතු කැබැල්ලට පස් දාලා වහනවා. සති කිහිපයක් පමණ යනකොට ඔය ස්ථානයේ මුල් හට ගන්න. එවිට අපි කරන්නේ මෞසාකයෙන් අත්ත වින් කරලා අර මුල් අද්දවපු අතු කැබැල්ල ගිහිල්ලා සිටුවීම සිද්ධ කර. ඒ මගින් පුළුවන්කම තියෙනවා නවසාකයක් බිහි කරන්න. එන වායව අතු බැඳීම. වායව අතු බැඳීම කියලා අපි හඳුන්වන්නේ පුතේ පස් මට්ටමේ නිහල තියෙන වායව අතු කැබැල්ලක් තෝරාගෙන අන්නේ වායව අතු කැබැල්ලට අපි කුහුබත් කොම්පෝස්ට් මිශ්‍රණයක් තබා වෙලලා නව පැලයක් ලබා ගැනීම සිද්ධ කරන. ඔය විදිහට අතු කැබලි අපිට අතු බැඳීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. වායව අතු බැඳීම සහ භූමී අතු බැඳීම කියන ක්‍රම දෙකටම අතු බඳින්න අපිට පුළුවන්. දැන් අප වායව අතු බඳින්න ගත්තම දෙලුම්, දෙහි, බෝගන්විලා වගේ සාක පහසුවෙන් වායව අතු බැඳීම සිද්ධ කරන්න පුළුවන්. භූමී අතු බැඳීම සිද්ධ කරන්න පුතේ පොළවට ආසන්නයෙන් අතු කැබැල්ලක් අපි තෝරා ගන්න ඕනි. ඒ සඳහා අපිට ගොඩක් වෙලාවට ওই පෝච්චි දෙහි ඊළඟට අපි ගත්තොත් එහෙම සමන් පිච්ච ඒ වගේ සාක මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා භූමී අතු බැඳීම සිදු කරන්න. මේ අතු බැඳීමේ වාසි කිහිපයක් තියෙනවා. එකක් තමයි පුතේ එකවර පැල කිහිපයක් අපිට ලබා ගන්න පුළුවන්. අපි මෞසාකේ තැන් කිහිපයක එකවර අතු බඳිනවා. එතකොට පැල කිහිපයක් එකවර ලබා ගන්න පුළුවන්. ඊළඟට තමයි බීජ නිපදවන්නේ නැති. බීජ නිපදවීම හොඳින් සිදු නොවන සාක පහසුවෙන් බෝ කරගන්න මේ අතු බැඳීම භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟේ දැන් අපි ක්‍රම දෙකක් කතා කරානි පුතේ. අතු කැබලි මුල් අද්දවීමයි අතු බැඳීමයි. ඊළඟ ක්‍රමයේ තමයි බද්ධ කිරීම. බද්ධ කිරීම සාකේක අංකුරයක් හෝ රිකිල්ලක් එම විශේෂයෙන්ම බන්දුතා ඇති සාකයක සම්බන්ධ කිරීම අපි කියනවා බද්ධ කිරීම කිය. එහෙම අපිට බද්ධ කරන්න නම් හැම සාකයකටම බද්ධ කරන්න බෑ පුතේ. බද්ධ කරන්න නම් අපිට විශේෂිත වෙච්ච ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ තමයි සාක දෙකම බද්ධ කරන්න අතු කැබැල්ල හෝ රිකිල්ල ගන්න සාකයයි පොළවට සම්බන්ධ වෙලා තියෙන සාකයයි දෙකම එකම විශේෂයේ සාක වෙන්න ඕනි. ඒකයි අපි කියන්නේ එකම විශේෂේ නැත්නම් බන්දුතාවයන් සහිත සාක දෙකක් වෙන්න ඕනි. එතකොට මම කියන්න සාක දෙකක් මෙතනින් අපි තෝරගන්නවනේ. එකක් තමයි පොළවට සම්බන්ධ වෙලා තියෙන සාකේ. අපි ඒ සාකේ හඳුන්වනවා ග්‍රාහක කඳ කියලා. දැන් ග්‍රාහක සාකේ පොළවට සම්බන්ධ වෙලා පසට සම්බන්ධ වෙලා තියෙන කොටස ග්‍රාහකයයි. මෙන්න මේ ග්‍රාහක සාකයක තිබිය යුතු ලක්ෂණ ගණනාවක් තියෙන. හැම සාකයකටම බද්ධ කරන්නේ නෑනි පුතේ. බද්ධ කරන්න නම් ග්‍රාහක සාකයේ සතු විය යුතු ලක්ෂණ කිහිපයක් තියෙන. එකක් තමයි ශක්තිමත් මූල පද්ධතියක් දරන්න ඕන. අපි බද්ධ කළාට පස්සේ ගහ උදුරගෙන වැටුණොත් එහෙම අපේ කාලයයි ශ්‍රමයයි ධනයයි ඔක්කොම නැති වෙනවනේ අපිට. ඒ නිසා අපි තෝරගන්න සාකේ ශක්තිමත් මූල පද්ධතියක් තියෙන්න ඕන. ඒ වගේම සාකේ ඒකාකාරව වර්ධනය වෙන්නත් ඕනේ. රෝග වලට හා පාර්ශ්වික වෙනස් වීම වලට උරොත්තු දෙන්නත් ඕනි. අපි බද්ධ කළාට පස්සේ අපි හිතමු මෙහෙම එක සැරේම නියඟයක් ඇවිල්ලා ගහ මැරිලා යනවා. දැන් වැඩක් තියෙනවද? එහෙම නැත්නම් රෝගයක් ඇවිල්ලා ගහට එම රෝගේ වැළඳිලා ගහ මැරිනවා. නේ? එතකොට බද්ධ කරපු එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. අන්න එහෙනම් රෝග වලට සහ පාර්ශ්වික වෙනස් වීම වලට ඔරොත්තු දෙන සාකයක් වෙන්න ඕනි. දැන් මෙන්න මේ සාකයට ග්‍රාහක සාකයට බද්ධ කරන්න ගෙන ආපු වෙනත් සාකයකින් අරගෙන ආපු අංකුරය හෝ රිකිල්ල අපි හඳුන්වනවා අනුජය කියන. බද්ධ කරන්න අරගෙන ආපු වෙනත් සාකයකින් අරගෙන ආපු අංකුරය හෝ රිකිල්ල අපි හඳුන්වනවා පුතේ අනුජය කිය. මෙන්න මේ අනුජය තිබිය යුතු යහපත් ලක්ෂණ කිහිපයක් තියෙන. එකක් තමයි මේ සාකය පලිබෝධකයන් හා රෝගවලින් තොර වෙන්න ඕනි. අපි බද්ධ කරන්නගෙන ආපු අනුජය පලිබෝධකේ ඉන්නව නම් එහෙම නැත්නම් රෝගවලින් යුක්තයි නම් ඒ බද්ධය සාර්ථක වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඒ අනුජයට හෝ අනුජයට තියෙන්න ඕනි යහපත් ලක්ෂණ. අපි බද්ධ කරන්න ගේනවා අඹ අතු කැබැල්ලක්. ඒ හැදෙන ගහේ අඹ කටේ තියන්න බෑ එඹුලයි. එහෙම එකක් අපි බද්ධ කරලා වැඩක් වෙන්නේ නැහැ. අන්නේ නබුතේ අපි බද්ධ කරන්න ගේන එක අනුජය යහපත් ලක්ෂණ සහිත වෙන්න ඕනි. මොකද අනාගතයේදී අපි හදන සාකයේ බද්ධ කරපු සාකයේ අපිට ඉතිරි වෙන්නේ ග්‍රාහක සාකය නෙමෙයි. අනුජය ලක්ෂණ සහිතයි පළයි අපිට ඇති වෙන්නේ. එහෙනම් අනුජය යහපත් ලක්ෂණ සහිත සාකයකින් වෙන්න ඕනි. එතකොට තමයි අපිට රසවත් වෙච්චි ගුණවත් වෙච්චි ඵලදාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි පුතේ දැන් මෙන්න මේ බද්ධ කරනකොට තවත් විශේෂ ලක්ෂණයක් තමයි ග්‍රාහකයේ සහ අනුජයේ මේ දෙකේම කැම්බියම් පටකයේ තියෙන්න ඕනේ. එහෙම කැම්බියම් පටකයේ තිබුණොත් විතරයි බද්ධය සාර්ථක වෙන්නේ. මේ කැම්බියම් පටකයේ තියෙන්නේ කාගේද පුතේ? දිබීජ පත්‍රී සාකවල. එහෙනම් බද්ධ කරන්න අපි තෝරගන්න ඕනි ඒක බීජපත්‍රි සාක නෙමෙයි පුතේ, ද්විබීජපත්‍රි සාක. ඒවට තමයි අපිට බද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ සාක බද්ධ කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි අංකුර බද්ධය සහ රිකිලි බද්ධය. එහෙනම් බද්ධ කරන ක්‍රම දෙකක් අපිට හමු වෙනවා. ඒ තමයි අංකුර බද්ධය සහ රිකිලි බද්ධය. අපි බලමු මොකද්ද මේ අංකුර බද්ධය කියන්නේ කියලා. සාකයක අංකුරයක් අපි අනුජය ලෙස තෝරගෙන ග්‍රාහකයකට බද්ධ කරනවා නම් අපි ඒක හඳුන්වනවා අංකුර බද්ධය ලෙස. එතකොට අපි ග්‍රාහක සාකයට පොළවට සම්බන්ධ වෙච්ච සාකයට බද්ධ කරන්නේ මොකද්ද? ග්‍රාහකෙන් අනුජයක්. ඒ අනුජය අපි ගේන්නේ කොහොමද? අංකුරයක් විදිහට. ඒකයි අංකුර බද්ධය කියලා අපි හඳුන්වන්නේ. අනුජය තෝරගන්නේ අපි අංකුරයක් විදිහට. මෙන්න මේ බද්ධ කරන්න ගියාමත් පුතේ අපි දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. මොකද සාර්ථක බද්ධයක් හැමෝටම කරන්න බෑ. ඒ සඳහා වෙච්ච විශේෂිත දැනුමක් අවශ්‍යයි. ඒ වගේම විශේෂිත වෙච්ච උපකරණ කිහිපයක් අවශ්‍යයි. ග්‍රාහක සාකයේ කපන්ඩෝනි, ඊළඟට අනුජයක් අපි හොයාගන්න අනුජය මෞසාකයෙන් වින් කරගන්නෝනි. අන්න ඒ සඳහා අපිට බද්ධ, පිහි, වෙලුම්පටි ආදී අවශ්‍ය වෙනවා. එනම් බද්ධ කිරීම සිද්ධ කරන්නත් අපිට උපකරණ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ ගැන හොඳ පළපුරුද්දක් හා දැනුමක් අපිට අවශ්‍ය වෙනවා. අපි කරන්නේ ඉස්සෙල්ලම සජීවී අංකුරයක්, ඒ කියන්නේ තවමත් ජීවී තත්ත්වයේ තියෙන අංකුරයක් මෞසාකයකින් වෙන් කර ගන්න. ඒ සඳහා අපිට බද්ධ පිහියක් භාවිත කරන්න වෙනවා. ඊළඟට අපේ ග්‍රාහකයේ කැපුමක් යොදනවා. ග්‍රාහකයේ කැපුමක් යොදලා ඒ කැපුම තුලට තමයි පුතේ අංකුරය අපි ඇතුළු කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? එම ස්ථානයේ පොලිතීන් පටි වලින් පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරන. ඇයි අපි මෙහෙම පහළ සිට ඉහළට වෙලන්නේ? පුතේ මේකට වැස්සි අපි වතුර දාන්න ඕනේ, නැත්නම් වැස්සාවොත් එහෙම බද්දේ තුලට ජලයේ යෑම වළක්වන්න ඕනේ. බද්දේ තුලට ජලයේ ගියොත් එහෙම බද්දේ කුණු වෙනවා. එහෙම වුණොත් බද්දේ සාර්ථක වෙන්නේ නැහැ. ඒක වළක්වන්න අපි මොකද්ද කරන්නේ? බද්දේ කරනකොට වෙලන්නේ පහළ ඉඳලා ඉහළට. හැමදෙස්සෙම පොලිතීන් පටි වලින් පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරනවා. ඔහම වෙලලා අපි ටික දවසක් ගියාට පස්සේ දකිනවා අංකුරයේ කොළ පාටට වර්ධනය වෙලා තියෙනවා. ඊළඟ අපි කරන්නේ අර බද්ද පටි ටික, වෙලුම් පටි ටික ලිහලා පිටතට සිටිනසේ නැවත වෙලිනවා. අර බද්දයේ අංකුරය කියන කොටස පේන්න තියලා නැවත වෙලා ගැනීම සිද්ධ කරනවා. සති තුනක් පමණ ගියාම මෙන්න මේ බද්දේ හොඳින් අංකුරේ හොඳින් වර්ධනය වෙලා තිබුණොත් බද්දේ සාර්ථකයි. මෙන්න මේ බද්දේ සාර්ථක වුණාට පස්සේ බද්දකල ස්ථානයේ සිට සෙන්ටිමීටර 15ක්, ඒ කියන්නේ පුතේ අඩි භාගයක් විතර ඉහළින් ග්‍රාහක සාකය කපලා දාන්න ඕන. පහළින් නෙමෙයි ඉහළින් තමයි කපන්නේ. පහළින් කැපුවොත් එහෙම බද්දයත් එක්කම කැපිලා යනවනේ නේද? ඒ නිසා පුතේ අපි ග්‍රාහක සාකයට සාකයේ අඩි භාගයක් විතර ඉහළින් සාකය කපලා ඉවත් කරන. ග්‍රාහක කඳේ දැන් අපි බද්දේ යොදන්න, අංකුරේ යොදන්න කපනවනේ පුතේ කැපුමක්. මෙන්න මේ කඳේ යොදන කැපුම අනුව අපි අංකුර බද්දය ආකාර කිහිපයකට හඳුන්වනවා. අපි ග්‍රාහක සාකයේ ටී අකුරක් විදිහට කැපුවොත් ඒක ටී බද්දය. ග්‍රාහක සාකයේ කැපුම අපි යෙදුවේ එච් අකුරක් විදිහට නම් එච් බද්දය. වී අකුරක් විදිහට කැපුවොත් අපි ඒක වී බද්දය විදිහට හඳුන්වනවා. එහෙනම් ග්‍රාහක කඳේ යොදන කැපුම අනුව අංකුර බද්දය ආකාර කිහිපයකින් හඳුන්වනවා. ටී බද්දය, එච් බද්දය, වී බද්දය, පැලස්තර බද්දය ආදී ලෙස බද්ද ක්‍රම කිහිපයක් පවතී. ඊළඟ බද්ද ක්‍රමය තමයි පුතේ රිකිලි බද්දය. රිකිලි බද්ද දැන් එන ග්‍රාහක සාකයේ ගැටලුවක් නෑ. ග්‍රාහක සාකයේ හැමමයි අපි මේකට බද්ද කරන්න ගේන අනුජය තෝරගන්නේ රිකිල්ලක් නම්, අනුජය විදිහට තෝරගන්නේ රිකිල්ලක් නම් අපි ඒක හඳුන්වනවා රිකිලි බද්දය කිය. මේ රිකිල්ල තෝරා ගන්නකොට පුතේ ඵල දරපු සාකයකින් තෝරා ගන්න ඕනි. ඵල දරපු සාකයක් වෙන්නත් ඕනි. හැබැයි මේ වෙනකොට ඒ රිකිල්ලේ දලු, මල් හෝ ඵල පවතින්න බෑ. එහෙම දලු, මල්, ඵල නොදරන රිකිල්ලක් තමයි පුතේ අපි මේ සඳහා යොදාගන්නේ. අපි දැන් ඔන්න රිකිල්ල විදිහට යොදාගත්තා. අනුජේ විදිහ රිකිල්ලක් යොදාගෙන අරගෙන එනවා. ඒ ගෙනහැල්ලා ග්‍රාහක සාකයට මේක බද්ධ කරන්න ග්‍රාහකේ කපන. ග්‍රාහකේ කපනකොට කපන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ කූඤ්ඤයක් විදිහට මේක කපන්න පුළුවන්. ග්‍රාහකේ කූඤ්ඤයක් විදිහට රිකිල්ල කූඤ්ඤයක් විදිහට කැපුවොත් ඒක අපි හඳුන්වනවා කූඤ්ඤ බද්දය. ආරුක්කුවක් හැඩයට කැපුවොත් අපි ඒක හඳුන්වනවා ආරුක්කු බද්දය කිය. එහෙනම් අපි කරන වැඩේ තමයි මොකද්ද? රිකිල්ලක් තෝරගෙන ඇවිල්ලා කැපුම් ස්ථානයේ තුවාල නොවන විදිහට අපි මේ රිකිල්ල අර පිහි වලින් කපලා වෙන් කරගන්න ඕනේ. ඊළඟට ග්‍රාහක සාකේ කැම්බියමයි රිකිල්ලේ කැම්බියමයි එකිනෙක ස්පර්ශ වනසේ තබල අපි පොලිතීන් පටිවලින් පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරන්න ඕනේ. රිකිල්ල වර්ධනය වෙන බව අපි තේරුම් ගත්තට පස්සේ හති අද්දෙහක් යනකොට අපිට පේනවා රිකිල්ල වර්ධනය වෙනවා කියලා. අන්නේ අවස්ථාවලදී අපි මේ වෙලුම් පටි ලිහලා ඉවත් කිරීම සිද්ධ කරන. ඔය විදිහට අපිට සාකයකට තවත් එම විශේෂයෙන්ම සාකයක් බද්ධ කරගන්න පුළුවන්කම තියෙන. මෙන්න මේ සාක බද්ධ කිරීමේදී අපිට ලැබෙන වාසි කිහිපයක් තියෙන. එකක් තමයි පුතේ අනුජේත හිමි ලක්ෂණ සහිත දුහිත්‍රූ සාක ලබා ගන්න පුළුවන්. අපිට ලැබෙන්නේ ග්‍රාහක සාකේ ලක්ෂණ නෙමේ පුතේ අනුජයේ තියෙන ලක්ෂණ. ඒ වගේම ශක්තිමත් මූල පද්ධතියක් සහිත රෝගවලට ප්‍රතිරෝධී සාක ලබා ගන්න පුළුවන්. ඇයියේ අපි බද්ධ කරන්න තෝරාගන්නේ ශක්තිමත් මූල පද්ධතියක් සහිත සාකය. අනික තමයි පුතේ බීජ නිපදවීම හොඳින් සිදු නොවන සාක බෝ කරගන්න මේ ක්‍රමයේ යොදා ගන්න පුළුවන්. ඒ වගේම බද්ධ කිරීමේ අවාසි කිහිපයකුත් අපි දකිනවා. මේ බද්ධ කරපු සාකවල ආයු කාලය කෙටි. ඒ වගේම තියෙන සියලුම සාකවලට බද්ධ කරන්න බද්ධ කරලා හදන සාකයේ දැවමය වටිනාකමත් පුතේ දැවමය වටිනාකම අඩුයි. මොකද එතන තියෙන්නේ සාක වර්ග දෙකක් නේ. ශක්තිමත් මූල පද්ධතියක් සහිත ග්‍රාහක සාකය කපලා ඒකට බද්ධ කරලා තියෙන්නේ වෙනත් සාකයක කොටසක්. එහෙනම් දැවමය වටිනාකම අඩුයි මේ බද්ධ කරපු සාකවල. එහෙනම් පුතේ මං අද ඔයගොල්ලන් එක කතා කරේ 10 වසර පෙළපතේ 14 වෙනි ඒකකය ජීවේ අඛණ්ඩතාවය කියන පාඩම. ඒ යටතේ සාකවල සිදුවන වර්ධක ප්‍රචාරණ ක්‍රම අපි සාකච්ඡා කළා. එතකොට අද අපිට ලැබී තියෙන කාලය මෙතනින් අවසන් වෙනවා. මේ පාඩමේ ඉතිරි කොටසත් රැගෙන අපි තවත් දිනක ඔයගොල්ලන් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් අද සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.